2017 වසරේ 6 මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන. ලෝව නිත්‍ය වන්නේත් අනිත්‍ය වන්නේත් නිත්‍ය කරගත් මිනිසාටය. ලෝව නිත්‍ය වන්නේ අනිත්‍ය වන්නේ ලෝව නිත්‍ය කරගත් මිනිසාට මිනිසාට සත්වයාට අනිත්‍යට සැබවින්ම පැවති පත්වෙච්ච තුමන්ට මෙලොව නිත්‍යද නොව අනිත්‍යද නොව. නිත්‍යයි කියන සංකල්පයෙන්ද අනිත්‍යයි කියන සංකල්පයෙන්ද අපි මිදුන විට තමයි අපි අනිත්‍යයට පත් වුණා කියලා කියන්නේ. ඒ නිසා පරමාර්ථ අනිත්‍ය කියන්නේ ඒ වචනයක් සංකල්පයක් නොවේ. ඒ ප්‍රායෝගික තත්වයක්. එම ප්‍රායෝගික තත්වයේදී මේ ලෝකයට යම් නිර්වචනයක් ලබා දෙන්නේ නැහැ නිත්‍යද අනිත්‍යද කියන වශයෙන්. මෙන්න මේ කාරණේ පූර්ණ කොට යථා භූත ඥාන දර්ශනයේම යමෙක් පසක් කරගනේද ඒ තැනත්තා ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර සත්‍ය අවබෝධ කර කෙනෙක් අනිත්‍ය අවබෝධ කර කෙනෙක් කියලා කියන්න පුළුවන්. සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය දකින්න කියපු ඒ සම්බුදු වදන මොනතරම් අර්ථ සම්පන්න පාරිශුද්ධ විශිෂ්ට වචනයක්ද. එහෙත් ඒ වචනය වරදවා තේරුම් ගත් සමාජයට අනිත්‍ය හඳුනා ගන්නට නොහැකිව අනිත්‍ය වශයෙන් පනවාගත් තවත් නিত্য වූ ආත්ම වූ හොඳයි කියලා කල්පනා කරන දෘෂ්ටි මාලාවක් සංකල්ප මාලාවක් ප්‍රකාශයට පත් වෙමින් ලොව ගලාගෙන යන ස්වභාවයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. එබැවින් අප පරමාර්ථ යථාභූත ඥාන දර්ශනයක් දකින්න කැමති පින්නතුන් හැටියට සුවිශේෂයෙන් මේ කාරණය පිළිබඳව තමන්ගේ ඥානය දර්ශනය මෙහෙවා සත්‍ය පසක් කොට ගත යුතුයි. ඉතින් මේ උත්තම දර්ශනය පින්නතුනේ පුජ්ජල සංවේදීතාව ඔස්සේ පුජ්ජල දැනුම ඔස්සේ ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවය ඔස්සේ උගත්කම ඔස්සේ මොනතරම් තේරුම් ගැනීමට උත්සාහ කළත් කවමදාකවත් එය තේරුම් ගැනීම කරන්න පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රිය සාපේක්ෂිතව උගත්කමට ඉන්ද්‍රිය සංවේදීතව තමාගේ සංඥාව අභිභවා යන අන්දමෙන් තමන්ගේ විඥානය අභිභවා යන අන්දමින්, තමන්ගේ ඉන්ද්‍රියන් අභිභවා යන අන්දමින් තමන්ගේ ඥානය මේවන්න පුළුවන් අයට තමයි කියන්නේ අදි පඤ්ඤා, අදි චිත්ත, අදි ඥාන ගුණාංග වඩන පිරිසක් හැටියට. එහෙම නැත්නම් ලෝකයෙන් එතර යන වැඩපිළිවෙලට ලෝකෝත්තර මාර්ගයේ ධර්මයේ වඩන පිරිසක් හැටියට. ලෝකෙට සාපේක්ෂිත වෙන්න බෑ. ලෝකෙට සාපේක්ෂිතව ගලා යන්න බෑ ලෝකෝත්තර. හාත්පස ලෞකිකත්වයට වඩා වෙනස් ලෝකෝත්තරත්වය. හාත්පස වෙනස්, හැම පැත්තෙම වෙනස්, සමාන නෑ. ඒ නිසා තමයි ලෞකික ලෝකයෙන් උදාහරණ නිදර්ශන පෙන්වන්න බැරි නිවන මෙන්න මේ වගේ කියලා. මක්නේ සාධාත් පස ලොවට සමාන නොවන තත්ත්වයක් එහි ඇති නිසා. ඔබ පිළිබඳව ඔබ විමසිල්ලෙන් සිටින්න, ඔබ සිටින්නේ වාන හෙවත් බැඳීම් කියන අවස්ථාවේද, එහෙම නැත්නම් නිර්වාණ කියන අවස්ථාවේද? නිර්වාණ වාන. එතකොට සසරේ ඉන්න මිනිස්සු වාන, ධර්මයේ ඉන්න අය නිර්වාණ. බැඳීම් නැහැ. බැඳීම් නැති දර්ශනයක්, බැඳීම් නැති ජීවිතයක්, බැඳීම් නැති පැවැත්මක්, බැඳීම් නැති චින්තනයක්, බැඳීම් නැති ක්‍රියාවක්, බැඳීම් නැති වාසයක්. ඉතින් මේ බැඳීම් සමුදාය අපිට ඉක්මවා යන්නට බුදුරජාණන් වහන්සේ අනේක ආකාරයෙන් උපදෙස් අනුශාසනා ලබා දීලා තියෙනවා. ඒ බැඳීම් හටගන්න අපේ වෙත ළඟා වෙන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි කාමාසව, අනිත් එක භවආසව, අනිත් එක අවිජ්ජාසව. බොහෝ වෙලාවට පින්නතුන් ළඟ තාම ප්‍රබලව තියෙන්නේ මේ අවිජ්ජාසව. විද්‍යාව පහළ කර ගැනීම නැති නිසා ඇතිවෙච්ච මුලාව. ඕනම ධර්මතාවයක විද්‍යාව පහළ වෙන විට ඒක එය ශූන්‍ය බවට පත් වෙනවා. පරමාණුවෙන් එහාට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන තත්ත්වයෙන් එහාට ගියාම තවත් තවත් එහාට ගිහිල්ලා ගිහිල්ලා අවසානේ ඉන්නේ මොකන්ද? සියල්ල ශූන්‍යයි අවසන් කියලා උත්තරයට තමයි ලෝක විද්‍යාවත් එන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මය තුල දුටුවේ ඒ දේ තමයි. මනුෂ්‍යයාගේ සියලු දුක්ඛ දෝමනස්යන්ගේ කෙලවර අවසානය සාගන ගිහිල්ලා පෙන්වුවා මෙතන පරමාණුවක්වත් ඉතිරි නැහැ. ශේෂයක්වත් නැතුව නිදහස් වෙනවා. අශේෂ විරාග නිරෝධෝ. ඉතින් මේ කාමාසව භවාසව අවිජ්ජාසව දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ආකාර හතක් පැහැදිලි කරලා දුන්න. ඒ පැවැත්ම තුළ පවතින්නේ දුරු කරන්න. පළවෙනි එක තමයි දස්සනයෙන් දර්ශනයෙන් ප්‍රහාණය කිරීම. කොහොමද දර්ශනයෙන් ප්‍රහාණය කරන්නේ? අපේ සිතේ මුලාවක් තිබුණොත් ඒ මුලාව පිළිබඳව දැක්මක් හටගත්තාම ඒක ප්‍රහාණය වෙලා යනවා. උදාහරණයක් වශයෙන් අපි කල්පනා කළොත් රාත්‍රියේදී යම්කිසි මිනිසෙක් ඉන්නවා යයි රැවටෙනවා එළියට බැස්සහම. ඒ අඳුරේ දුටු නිසා තමයි එකපාරට මිනිස්සෙක් වගේ දැක්කේ කරුවලේ. නමුත් විදුලි පන්දමක් අරගෙන ඇවිල්ලා බලනවා මෙතන මිනිස්සෙක් ඉන්නවද කියලා. එවිට පේනවා නෑ, දවාලේ තමන්ගේම ෂර්ට් එක ඇඳුමක් වනපු එකක් තමයි මේ වැනෙන්නේ, මිනිස්සෙක් නෙමෙයි කියලා. දැන් මුලින් බය බිය තැති ගැනීමක් හටගත්තා මෙතන මිනිස්සෙක් ඉන්නවා කියලා. නමුත් බැලුවාට පස්සේ අරක දුරු වෙලා ගියා. ආන්න ඒ වගේ අපේ ආධ්‍යාත්මය තුළ තියෙන බොහෝ රැවටීම් මුලාවල් කරුණුකාරණා පැහැදිලි කර ගැනීමෙන් අවබෝධ කර ගැනීමෙන් මේ දස්සනයෙන් ප්‍රහාණය කරන වැඩපිළිවෙල තියෙනවා. දැන් මේ දේශනා තුළ තියෙන්නේ ඒක. දේශනයෙන් පෙන්වනවා සිතේ ස්වභාවය, සිතේ මායාව. එතකොට සිතට රැවටෙන එක අඩු වෙනවා. සිතේ ලක්ෂණ පෙන්වනවා. ඒවිට සිතට රැවටෙන එක අඩු වෙනවා. කයේ ස්වභාවය පෙන්වනවා. කයට රැවටෙන එක අඩු වෙනවා. ලෝකයේ ස්වභාවය පෙන්වනවා. ලෝකයට රැවටෙන එක අඩු වෙනවා. ඒ නිසා මේ දේශනා අහන්න කියන එක ඇතුළේ තියෙන්නේ මොකද්ද? මේ දස්සනයෙන් ප්‍රහාණය කරන වැඩපිළිවෙල. දෙවෙනි කාරණේ හැටියට පෙන්වන සංවරයෙන් ප්‍රහාණය කරන්න ඕන දේවල් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය. ඒ සංවරයෙන් ප්‍රහාණය කරනවා. දැන් මේ ළමේ ආරක්ෂා කරනවා වගේ තමයි. දැන් පොඩි ළමෙක් ආරක්ෂා කරනකොට අපි ඒ වායාව සංවරයෙන් ප්‍රහාණය කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළවල් හදනවා. එයාගේ ආරක්ෂාවට අපි තොටිල්ලක් හදනවා. එයාගේ ආරක්ෂාවට දොර කඩුලු හදනවා. උළුවස්සලා කඩුල්ලක් දානවා. එයාට එළියට යන්න බැරි වෙන. එයාගේ ආරක්ෂාව පිණිස විදුලි ප්ලග්ස් වල ප්ලාස්ටර් අලවනවා. නොයෙකුත් දේවල් කරනවා. යම්කිසි සංවරයක් තුල පවත්වා ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් කරනවා. නමුත් ළමයා නිදහසේ ඉන්නවා. යම් කිසි සංවරයක් ඇති කරගන්නවා. මෙන්න මේ වගේ අපේ ආධ්‍යාත්මය තුළටත් අර අනතුරුදායක වෙන්න පුළුවන්, අකුසල ධර්ම පහළ වෙන්න පුළුවන් පැති කඩවල් දෙනවා නම් ඒවා අපි අතහැරලා දානවා. යමක් නිසා අකුසල සිත් පහළ වේද, කුසලය බැහැර වේද, අපි ඒවා අයින් කරලා දානවා. සංවරයෙන් උදාහරණයක් වශයෙන් අපිට වැඩක් නැති වෛරය ක්‍රෝධය බෙදාගන්න දේශපාලන සාකච්ඡාවක් අපි දකිනවා ටීවී එකේ. අපි කියන්නේ මොකද? අපේ සිත්වලට නිකන් අකුසල සිත් ඕනේ නැහැ, මේව නොක ඔෆ් කරලා දාන්න කියලා මතක් කරනවා. ඒකත් එක්තරා සංවරයක් තමයි පින්නතුනේ. සංවරයක් තමයි, සංවරයෙන් ප්‍රහාණය කර ගැනීම. ඒ වගේ පිළියම් සපයන්න උමනා තැන්වලට එවැනි විදියට පිළියම් සපයාගෙන එයා සංවරය ඇති කර ගන්නවා. මේක තවත් අපි කතා කළාම අපිට ලබා දුණු ශික්ෂණ, ශික්ෂාපද, විනය වගේ දේවලුත් මේ සංවරයටම එකතු කර ගන්න හැකියාව තියෙනවා. ඊටත් වැඩි තමන් හිතලා මේ සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කරුණු කාරණා කියලා තේරුම් අරගෙන ඒ මොහොතේදී සංවරයෙන් ප්‍රහාණය කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. ඒ වගේම පටිසේවණයෙන් ප්‍රහාණය කිරීම. මේක ඉතාම වැදගත් කාරණයක්. අපිට සමහර කරුණු කාරණා තියෙනවා. ධර්ම කරුණ හැටියට ගත්තහම ප්‍රතිවේක්ෂා කියලා දෙයක් කරනවා භික්ෂුන් වහන්සේලා. චීවර, පිණ්ඩපාත, ගිලම්පස, සේනාසන වගේ පාවිච්චි කරද්දී ප්‍රතිවේක්ෂා ගාථා හදලා තියෙනවා. ඒ ගාථාවකට එහා ගිහිලා විදර්ශනාවක් තියෙන්න ඕන ඕනම කෙනෙක් ළඟ. අපිට යම් යම් දේවල් ටිකක් ආශ්‍රේ නිශ්‍රේ කරන්න තියෙනවා. පවතින අපි ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වස්ත්‍ර පාවිච්චි කරන්න තියෙන්න ඕන. ඒ පාවිච්චි කරන්නේ නැතුව නිවන් දකින්න පුළුවන් කමකුත් නැහැ. පවතින්න පුළුවන් කමකුත් නැහැ. ඒ දේවල් ඕන. ඉතින් මේ අපේ තියෙන ආතතියන් නැති කරගන්න, බැඳීම් නැති කරගන්න, සහනය කියන එක උපදවා ගන්නට අවශ්‍ය කරන කාරණා තමයි මේ හැම දෙයකින්ම පැහැදිලි කරලා දෙන්නේ. එතකොට යම් යම් දේවල් තියෙනවා, ඒවා අපි ලබා ගන්න ඕන. එහෙම නැතුව ඒක කරන්න බෑ. දැන් අපි හිතමු තද සීතලක් තියෙනවා. දැන් සීතලක් තද තියෙනකොට අපිට ඒකට කෝට් එකක් ඕන. ඒ කෝට් එක කුමකටද ගන්න පිළිබඳව එයා දන්නවා. මේ සීතල මකා ගැනීම සඳහා. දැන් අපි මේක දර්ශනයෙන් ප්‍රහාණය කරන්නත් බෑ, සංවරයෙන් ප්‍රහාණය කරන්නත් බෑ. දැන් අර මේ හීතල උහුලගෙන ඉඳලා ප්‍රහාණය කරන්නත් බෑ, දැකලා ප්‍රහාණය කරන්නත් බෑ. දැන් මොකද අපිට වෙන්නේ? මේකට කෝට් එකක් ගන්නම වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැත්නම් අපිට උණක් හැදෙනවා, අසනීපයක් හැදෙනවා. දැන් අපිට මේක දර්ශනයෙන් ප්‍රහාණය කරන්නත් බෑ, සංවරයෙන් පරිවහණය කරන්නත් බෑ. මේක අනිවාර්යයෙන් අපිට බෙහෙත් ටිකක් ගන්න වෙනවා. ඉතින් සමහර දේවල් එකතු කර ගැනීමෙන් තමයි ප්‍රහාණය. සමහර දේවල් දුරු කිරීමෙන් සහනය ඇති වෙනවා, සමහර දේවල් එකතු කර ගැනීමෙන් සහනය ඇති වෙනවා. මොන හොඳට මතක තියාගන්න, හැමදේම දුරු කරන්න නෙමෙයි තියෙන්නේ නේ. දැන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීමෙන් කුසල ධර්ම රැස් කිරීමෙන්, පාප මිත්‍ර සේවනය දුරු කිරීමෙන් කල්යාණ මිත්‍රත්වය ලබා ගැනීමෙන්, වැරදි දේවල් නොඇසීමෙන් සද්ධර්මය ඇසීමෙන්, අසංවරය දුරු කිරීමෙන් සංවරය ලබා ගැනීම. දැන් මෙතන මේ පටිසේවණය කියලා කියන්නේ එකක් සිහියෙන් භාවිතා කිරීම, අනිත් එක භාවිතා කිරීම. පාවිච්චි කරන්න සිද්ධ වෙන දේවල් තියෙනවා. දැන් ආහාර කුසගින්න කියන එක එහෙම දර්ශනීයව ප්‍රහාණය කරන්න බෑ. බුදු කෙනෙකුටවත් කරන්න බෑ. ඒවා මේ පටිසේවණයෙන් සිහියෙන් භාවිතා කිරීම කියන එක සිද්ධ වෙන්නට ඕනේ. කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ධර්ම අවබෝධයක් ලැබූ කෙනෙක් තුළ අනිවාර්යෙන් පරිහරණය ඒ පිළිබඳව අවබෝධයෙන් සිහියෙන් කියන එක ස්වභාවයෙන්ම වැඩ කරනවා. ස්වභාවයෙන්ම වැඩ කරනවා. ඒ නිසා අපිට යම් යම් දේවල් ලබා ගත්තාම ප්‍රහාණය වෙලා යනවා. දැන් පිපාසයේ පීඩාව. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේව කරන්න බෑ. අපිට වතුර ටිකක් බොන්න ඕන. බිව්වහම තමයි ආන්න පිපාසයේ පීඩාව නැති වෙලා. කුසගින්නේ පීඩාව නැති වෙලා යනවා. සීතලේ පීඩාව කබායෙන් නැති වෙලා යනවා. රස්නේ පීඩාව AC එකකින් නැති වෙලා යනවා. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට හරි අධික දාඩිය පෙරාගෙන රස්නේ තියෙන තැනක හරියට බණ ටික කියන්න පුළුවන්ද? කියන්න අමාරු. ගුරුවරයෙකුට උනත් හොඳින් උගන්වන්න පුළුවන්ද? බැහැ. ළමයින්ට හරි ඒක ඉගෙන ගන්න පුළුවන්ද? බැහැ. මැසි මදුරුව ගොඩක් හිටියොත් ඒ බැහැ. ඒ නිසා අපිට යම් යම් ටිකක් පරිහරණය කරන්න වෙලා තියෙනවා. අන්න ඒ ටික තමයි දැන් අපි පරිහරණය කරන්නේ. පුටුවක් පරිහරණය කරන්නේ, ෆෑන් එකක් පරිහරණය කරන්නේ, AC එකක් පරිහරණය කරන්නේ ආන්නේ තත්ත්වයේ තුල. යම් යම් දේවල් ටිකක් තියෙනවා පින්නතුණි. හතරවෙනි කාරණේ හැටියට අදිවාසණයෙන් ප්‍රහාණය කරන්න. අදිවාසණය කියලා කියන්නේ ඉවසීම. දැන් අපිට මේ ලෝකේ යම් යම් ප්‍රමාණයක් තියෙනවා, යම් කොටසක් තියෙනවා පින්නතුණි. ඇත්තෙන්ම ඒක ප්‍රහාණය කරන්න බෑ. බැරි දේවල් තියෙනවා. වරින් වර දවසින් දවස බඩිකිනි වෙන එක. වරින් වර පිපාසය ඇති වෙන එක. වරින් වර අපිව ලෙඩ වෙන එක. ටිකෙන් ටික අපිව වයසට යන එක. ප්‍රහාණය කරන්න පුළුවන්? ප්‍රහාණය කරන්න බෑ. යම් යම් කොටස් තියෙනවා. අපි මේක තමයි මනුෂ්‍යත්වය, මේක තමයි සසර, මේක තමයි ස්වභාවය, මේක තමයි කියලා ඒක තේරුම් අරගෙන අදිවාසයෙන් ඉවසීමෙන් ප්‍රහාණය කරන්න සිද්ධ වෙන දේවල් තියෙනවා. කරන්න දෙයක් නැහැ. බැඳගත්ත බෙරේ ගහන්නම වෙනවා කියලා කල්පනා කරලා ඉවසන්නම සිද්ධ වෙනවා යම් යම් දේවල්. සමහර දේවල් ගෙදර කෙනෙක් නොවෙන්න පුළුවන් උරුස්සන කෙනෙක් කියලා නේද ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. ආයතනයේ කෙනෙක් වෙන්න පුළුවන්. එයා කතා කරන්න දන්නේ නැති, පවතින්න දන්නේ නැති කෙනෙක් නම් නේද? ඒ මිනිස්සේගේ හැටි, ඒ මිනිස්සේගේ මෝඩකම කියලා ඉවරලා ඕන් අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කරන්න උවමනා කරන කරුණු කාරණා තමයි මේවා කියලා. අපි ටක් ගාලා දෙයක් ආවහම අඳුරගෙන මේක මොන ක්‍රමයෙන්ද, දර්ශනයෙන්ද, සංවරයෙන්ද, පටිසේවණයෙන්ද, අදිවාසයෙන්ද ප්‍රහාණය කරන්න කියලා කල්පනා කරලා ටක් ගාලා එතෙන්ට ඒක යොමු කරගන්න ඕන. ඒ කියන්නේ අදාළ කාරණයට අදාළ ජීවිතයක දෙන්න ඕන. තේරෙනවද? බෝලේ යන විදියටනේ බැට් එක හරවන්නේ නේද? ක්‍රිකට් කරන්නේ. එයා ඒක පැත්තට ඒ නැම්මට ඒක යොමු කරගන්න ඕන. දැන් මේ මේකට දැන් මේක මම ප්‍රහාණය කරන්න ඕන මොන ක්‍රමයෙන්ද කියන එකත් තමන්ට අදහසක් ඇති වෙන්න ඕන. ඊට පස්සේ පරිවචනයෙන් ප්‍රහාණය කිරීම. මේක හරි වැදගත් දේවල් දෙයක් වෙනතුනේ. අපි හිතනවා මේ හැම දෙයක්ම අපිට මේ විදර්ශනාවෙන්ම ධර්මඥානෙම ඉවසීමෙන්ම ප්‍රහාණය කරන්න ඕන කියලා කල්පනා කළොත් වැරදි. බුදුරජාණන් වහන්සේ මේ පරිවර්ජණයෙන් දේශනා කරන්නේ ආශ්‍රය නොකිරීමෙන්. එහෙම නැත්නම් ඈත් වීමෙන්. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කිරීමෙන් ආදී වශයෙන් ප්‍රහාණය කරන්න ඕනද? අපි හිතමු කොහොන පාප මිත්‍රයෝ කට්ටියක් ඉන්නවා. ඔබ පාප මිත්‍රයෝ ගොඩක ඉඳගෙන ධර්මයේ වඩන්න හදනවා. ධර්මයේ වඩන්න හදනෙහි මොකද වෙන්නේ? අර පාප මිත්‍රයෝ ධර්මයට නිග්‍රහ කරනවා. ධර්මයේ වඩන්න දෙන්නේ නැහැ. අධර්මයේ පැත්තට ඇදලා ගන්නට උත්සාහ කරනවා. සුරාවට එහෙම නැත්නම් සිගරට්ටුවට ඕවට ඇදලා ගන්න උත්සාහ කරනවා. දැන් මේ අවස්ථාවේදී මෙයා භාවිතා කරන්න ඕන මොකද්ද? මේ පරිවචනයෙන් ප්‍රහාණය කරන ක්‍රමවේදය. මම මේ පාප මිත්‍රයෝ ටික ආශ්‍රය කරන්න යන්න හොඳ නෑ, බොරුවක් හරි කියලා. ඒකට සම්ප්‍රයෝගයක්නේ. අපි අයිම බොරු කියන්න එපයි කියන තැනින් මෝඩකමට අරගත්තා හරි වැරදි. එතකොට සම්ප්‍රයෝගයක් මෙතන පාවිච්චි කරනවා. ඒ කියන්නේ යහපත උදෙසා වන ප්‍රයෝගය අවශ්‍යයි ජීවිතේට. එතකොට බොරුව කියලා කියන්නේ මේ අයහපත උදෙසා කරන වන දෙයක්, Tamanට අනුන්ට. මේ යහපත උදෙසා වන ප්‍රයෝගයක් අරගෙන සම්ප්‍රයෝගයකින් හරි මෙයාට සත්‍ය තත්ත්වය නොවුනත් බොරුවක් හරි සම්ප්‍රයෝගයක් කියලා බේරෙනවා. මේකින් ඈත් වෙනවා. මේ අය ආශ්‍රය කරන්න හොඳ අය නෙමේ. මේ අය ගිනි බෝල. දැන් මේ හොඳට කතා කරනවා, ඇවිල්ලා ඇන ගහගෙන ඔක්කොම තොරතුරු ටික අරගෙන ගිහිල්ලා ඉවරලා ආයි පත්තු කරනවා. දැන් අපි දැනගත්තාම මොකද කරන්න ඕන? මෙයා මේ ඉන්නේ හොඳට කතා කරන්න නම් නෙමේ. මෙයා මේ ඉන්නේ අවුලවන ගිනි බෝම්බ. මේ භාවනා කරත් ඔය බෝම්බ ඒ පත්තු ගිරිල්ල පුරුදු වෙලා ආපු අයට ඒක නතර වෙන්නේ නැහැ. පොඩියට පොඩියට හරි මේ පිපිරීම් මේ හට ගන්නවා. මොකද අර ඒක තමයි ස්වභාවය. යුද්ධේ අවසන් වුණත් අර වලලාපු බෝම්බ තියනවා වගේ යුද්ධේ අවසන් වෙලා එන භාවනාවට ඒ වුණාට අර ඇතුලේ තියෙන තාම වලදාපු බෝම්බ පරණේවා. ඉතින් ඒවත් හැමින් හැමින් සැරේ අයින් කර ගන්නවා සමහර ඒවා. ඉතින් ඒගොල්ලෝ ළඟම ඒව පුපුරලා යන වෙලාවල් තියෙනවා. ඉතින් අපි මේ බෝම්බ ඈඩ් කරන්න ඕන. මිනිස් බෝම්බ තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. මේ අය මේ කතා බහේ පවතින්නේ මෙහෙමයි, මේගොල්ලන්ගේ ස්වභාවය මේකයි, මේගොල්ලෝ ආශ්‍රය නොකළ යුතු, අසේවනාච බාලානා කියන විදියට අපි යම් යම් විදියට දුරු කරන්නට ඕමනා කරනවා. එහෙම දුරු කිරීමෙන් සමහර වෙලාවට අපිට සහනයක් ලැබෙනවා. පතිරූප දේශ වාසෝච කියන වගේ අපි මොද පලාසකට වාසය කරන්න ගියාම ඒකිනුත් අපිට සහනයක් ලැබෙනවනේ නේද? තාම නරක පිරිසක් ඉන්න, කුණු කන්දක් තියෙන පලාතක හිටියාම අනේ අපි හරි පීඩාවෙන් හිටියේ මේ පලාතේ. මේ පලාත නම් හරි ෂෝක්, මිනිස්සුත් හොඳයි, අසල්වාසීන් හොඳයි, පරිසරය හොඳයි, ගහකොළ තියෙනවා කියලා අපි සතුටු වෙනවද නැද්ද? ආන් ඒ වගේ තමයි සමහර දේවල් අපි මේ පරිවචනයෙන් ප්‍රහාණය කිරීමේ ක්‍රමවේදය පාවිච්චි කරන්නට ඕන. ඊට පස්සේ විනෝදයෙන් ප්‍රහාණය කිරීම. විනෝදනයෙන් ප්‍රහාණය කිරීම මේක ඊටාම මේ හොඳ කාරණයක් වෙන්න තුනේ. සාමාන්‍ය විනෝද වෙනවා කියලත් කියනවා නේද? විනෝද කියන්නේ දැන් කොහොමද මේ විනෝදයෙන් ප්‍රහාණය කරන්නේ? මේකෙන් අදහස් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන, ඒ වගේම ඉවසීම ඇති කරගෙන භාවිතා කළ යුතු දෙයක් භාවිතා කළ යුතු ආකාරයේ තේරුම් අරගෙන ප්‍රහාණය කිරීමම තමයි. භුක්ති විඳීම තුලින් ප්‍රහාණය වෙන දේවලුත් තියෙනවා, යම් යම් දේවල් තියෙනවා. භුක්ති විඳීම තුලින් ප්‍රහාණය කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක නිදර්ශනයක් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක භික්ෂූන් වහන්සේ නමක්ගේ මේ මානසික තත්ත්වයක් තමයි ඇති වෙනවා. ඒක රස විඳලා ඒක පැවතිලා කොහොමද ඒ දේ ප්‍රහාණය කරගන්නේ කියලා. මේ විවිධ අරුත් තිබුණත් අපි යම් යම් දේවල් තේරුම් ගන්න උවමනා ක්‍රමවේදයක් තියෙනවා. ඒක සමහර වෙලාවට ඒකේ ඒ ආසත්ත භාවයක් නම් ඒක ඒ විදියට තමයි කෙරෙන්න ඕනේ. එහෙම නැතුව ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒක සම්මතයෙන් බැලූ කල මොන කෝණයක් තිබුණත් ඒකේ ප්‍රහාණය වෙනවීමේ ක්‍රමවේදය ඒක තමයි. ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් බොහෝ කාලයක් බණ අහනවා අහනවා, එයාට දර්ශනයට පත් වෙන්නෙම නැහැ. තද බල ආශාවක් කොයි බහරි තැනක හිර වෙලා තියෙනවා. ඒක ආහාරයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, යුතුකමක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, පැවැත්මක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ භික්ෂූන් වහන්සේට තිබුණු ආශාව මොකද්ද කියලා බැලුවාම තිබිලා තියෙන්නේ මේ කකුළු මස් කන්නට තිබුණු ආශාව. ඉතින් මේ කකුළු මස් කන්නට තිබුණු ආශාව නිසා ඉතින් මෙයාට මේ කොච්චර නිර්වාණ ධර්මයේ ගොඩ ගාගෙන ගියත් අවසාන හරියට හිතෙනවා මම කකුළුවෙක් කෑවේ නෑ නේද කියලා. ඒ මරණාසන්න මොහොතට පත් වෙනකොටත් එහෙමනේ. සමහර අය එක එක කෑම වර්ග හිමි කන්න ආස හිතෙනවා. ආදරේ කරන අය බලන්න එහෙමයි හිතෙනවා. දරුවෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පවතින අය වෙන්න පුළුවන්. එතකොට අපි ඒක දෙනවා. සමහර අය හුස්ම හෙලන්නෙත් නැහැ මේ ආසාව ඉෂ්ට වෙන තුරු. දැන් සමහර දරුවෝ කියලා දෙනවා මේ අපේ තාත්තා මම රට ඉඳලා එනකම්ම හුස්ම අල්ලගෙන හිටියා. මම ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා දැකලා ඔළුව අත ගානකොටම හුස්ම හෙළුවා කියලා. එහෙම දෙයක් තියෙනවා පින්නතුන. ඉතින් මේ නිවන් දකින එකත් මරණය වගේ වැඩක්. ආධ්‍යාත්මික මරණයනේ. මේ ආධ්‍යාත්මික මරණයත් නිකම් මැරෙන්නේ නෑ. මේ හැම ආකාරයකින්ම පූර්ණත්වයට පත් වෙච්ච තැන තමයි මෙයා අතහැරලා යන්නේ. ඒ නිසා යම් යම් දේවල් තුල අධික ආසත් භාවයක් තියෙනවා නම් ඒක හිතෙන් නිදහස් වෙන්නේ, ගැලවිලා යන්නේ. ඇත්ත වශයෙන්ම ඒ කරුණු කාරණාව අපිට ලැබුණාම අත්විඳහම රස විඳහම. දැන් ඔය දියුණු අය, පෝසත් අය, යාන වාහන තියෙන අය ඒගොල්ලෝ කියනවා අයියෝ පෝසත්කමේ ඇති දෙයක් නැහැ, යාන වාහනවල ඇති දෙයක් නැහැ, බලය නිලය තිබුණාම කිසි පෞද්ගලිකත්වයක් නැහැ, නිකන් අපි හිරකාරයෝ වගේ කියලා ඒගොල්ලෝ කියනවා. ඒක නමුත් ඒක දන්න කෙනා එතෙන්ට ගියපු කෙනානේ එයා දන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නෝ ඒ මැති ඇමතිවරු ඒගොල්ලන්ගේ පුත්තු මාර සැප විඳින්නේ ගාඩ් එක වටේට දාගෙන යන්නේ මේ ඉන්නවා කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා. හැබැයි ඒගොල්ලන්ගෙන් අහලා බලන්න ඕන අර අර තිබුණු නිදහස අපිට නෑ. ඒ නිදහස අපිට නෑ. මේ මහ පුදුම වැඩක් තියෙන්නේ. ඒ පෞද්ගලිකත්වයක් නෑ. තමන් කැමති තැනක ගිහිල්ලා වාඩි වෙලා ඉන්න මේ කැමති තැනක පැලක කඩේක හරි නතර කරලා කැම ටිකක් කන්න එහෙම බෑ. අමුතු තත්ත්වයක් ඒක කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒ නිසා අපි මේ අර ඒ විඳින තැන ඒ දේ ප්‍රකාශ කළත් ඒ නොවිඳිනා කෙනාට ඒක තේරුන්නේ නෑ. මම උදාහරණයක් තමයි මේ මේ විඳවීම පිළිබඳව විඳනේම්ම තමයි සිද්ධාර්ථ කුමාරයා තේරුම් ගත්තේ. දැන් අපිට මේක දුරින් ඉඳලා මේක කිව්වට තේරෙන්නේ නැහැ. එයා හොඳට මල් පළතුරු නාටිකාංගනාවන් කාලයක් ඒගොල්ලොත් එක ගැටිච්ච කෙනානේ. ඉතින් පස්සේනේ ඒක වෙලාවකනේ ඒක කලකිරෙන්නේ. ඒකේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන කලකිරෙන්නේ ඒක වෙලාවකද ඒක පස්සේ? නැත්තම් හැමදාම දිගටම තිබුණද නැද්ද? තිමුණ හැමදාම එක දවසක් ඇවිල්ලා මේ නටද්දි ටක් ගාලා කලගිරුණා නෙමෙයි. කාලයක් තිස්සේ හැමදාම මේ කුමාරවරු සතුට වෙන්න නැටුම්, රංගන, විහිළු තහළු ඒව ගේනවා, පෙන්වනවා, සම්දර්ශන පෙන්වනවා. අදගාගේ ඉතින් ටීවී තිබුණේ නැහනේ. ඒ දවස්වල තිබුණේ වේදිකාවක් හදලා තියෙනවා. ඒ වේදිකාවට පුළුවන් අය සිටුවරු, දන සිටුවරු ඒ වගේම රජවරු කරන්නේ කනල්ලා බෙර වයමින් නටමින් රංගන දක්වමින් හරියා සතුටු කරන්න ගායනා කරමින් සංගීතය නාද කරමින් වාදනය කරමින් කටයුතු කරනවා. ඒ නිසා ඒ තුලින් ඒ නිසා මේක එපා වුණා. ඒ නිසා මෙයා එපා වුණා. ඒ දේවල් එපා වුණා. ඒ නිසා ඒ විඳීම් තුල විඳවීම තේරුම් අරගෙනම දුරු වෙන කොටසකුත් තියෙනවායි කියන එක අපි හොඳට තේරුම් කරගන්නට ඕන. දැන් කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් අනේ මේ හවල්දා ආහාරයට හරි ෂෝක් චයිනීස් කෑම වේලක් කන්න නැත්තම් අරේ මේ කියලා ඔන්න හිතෙනවා. දැන් චයිනීස් හෝටලෙක ඉන්න මිනිස්සුකෙන් අහන්න ඕන මාත්‍ය හැමදාම චයිනීස් වෙන්නේ නැති කන්නේ නැති කියලා. එයා මිනිස්සු කියන්නේ මම රතු හාලි බතයි වැටකොළුවයි ඔය පතෝල ටිකුයි මම කන්නේ. ආදරේ මං අර වගේ ආවොත් ඒ මාසියක් බැරෙනවා කියයි. ඒ මිනිස්සු චයිනීස් කන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන සමහර දේවල් ඇත්තෙන්ම ඒකේ පැවැත්ම තුල ඒගොල්ලෝ යම් දෙයක් තේරුම් ගන්න දේවලු තියෙනවායි කියන එක අපි මේ තේරුම් කර ගන්නට ඕන. ඉතින් හත්වෙනි එක හැටියට අපිට භාවනාවෙන් ප්‍රහාණය කිරීම පෙන්ලා තියෙනවා. මේක බුද්ධංග ධර්ම ඒව වඩාගෙන තේරුම් කරගන්න විදියක් තියෙනවා. මොකද්ද මේ භාවනාවේ කියන එක තේරුම් කරගන්නේ. දැන් මේ අපිට භාවනාව නිසා ප්‍රහාණය වෙන දේවල් තමයි එකක් අපි ධර්මයේ භාවිතා කරනකොට. ගොඩාක් දේවල් ප්‍රහාණය වෙනවද නැද්ද? ප්‍රහාණය වෙනවා. ධර්මයේ භාවිතා කුසලයේ භාවිතා කරනකොට ප්‍රහාණය වෙනවා. හොඳ සිහිය භාවිතා කරනකොට ප්‍රහාණය වෙනවා. මේ ඉහත කියපු හොඳ පැත්ත හොඳ අවශ්‍ය විදියට අවශ්‍ය කරුණ අවශ්‍ය තැනදී ඒ දේ භාවිතා කරනකොට අපිට ප්‍රහාණය වීම සිද්ධ වෙනවා. දුරුකලයුත්ව දුරු කරනකොට වැඩි යුත්ත වඩනකොට එය නිවැරදි භාවනාවක් සම්‍යක් භාවනාවක් ප්‍රතිපදාවක් බවට පරිවර්තනය වෙනවා. ඒකට භාවනාව කියලා කියන්න පුළුවන්. එතකොට මේ සත්‍ය අවබෝධ කරගන්න භාවනාව සිහියෙන් කරන භාවනාව විදර්ශනාවෙන් කරන භාවනාවක් විද්‍යාව උපදවාගෙන ඥානය උපදවාගෙන කරන භාවනාවක් බවට මේක පරිවර්තනය වෙනකොට අර අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්මියෝ වැඩිලා යහපත් භාවනා මාර්ගයක් බවට ඒක පත් වෙනවා. එතකොට ඒ භාවිතා කිරීම තුළ භාවනාව තුළ ප්‍රහාණය කරගන්නට පුළුවන් කරුණු කාරණා තියෙනවා. දැන් අපේ සමහර උදාහරණයක් වශයෙන් සරලව ගත්තහම අපි ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි හඳුරන්නේ ඔය සිත දවසෙම ගිහිල්ලා අවුල් වෙලා ඉන්නේ මම හිත නිදහස් කරගන්නේ බණ ටිකක් අහන එකේ. එතකොට මොකද්ද එතන? ඒ බණ ටික අහනවායි කියන එක ඇතුලේ තියෙන්නේ අපි ධර්මයේ භාවිතා කරනවා. ඒ ධර්මයේ භාවිතා කිරීමේ හේතුවෙන් සිත සංසුන් වෙලා යනවා. අනේ වගේ අපිට යම් යම් දේවල් තියෙනවා. ඒ යමක් ඒ ධර්මයට අදාළ හිත සහනයටපත් කරන දේවල් භාවනා කිරීමෙන් අපිට ප්‍රහාණය කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉතින් මේ ඒ වෙලාවන් වලදී Taman තේරුම් කරගන්නට ඕන මේ කරුණු හතෙන් දැන් මේ වැඩේට මම යොදන්නට ඕන මොන action එකද කියලා බලන්න ඕන. තේරුණානේ? action එකද කියලා බලන්නට ඕන. එතකොට මේ action එක යදපු ගමන්ම ඒක ඉවරයි. ඒක තමයි ස්වභාවය. දැන් සමහර පුද්ගලයෝ ඉන්න යමක් කියලා පැහැදිලි කරන්න බෑ. තේරුම් කරලා දෙන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? ඒකට දිගින් දිගට උත්තර දීලා වැඩක් නැහැ. ඒක තේරුම් ගන්නේ නැහැ කියලා ඉවරලා අපි ඒක අතර කරලා දාලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අවශ්‍ය වෙලාවන් වලදී අපි කල්පනා කරන්න ඕන මේ ධර්මයෙන් කොයි විදිහෙන්ද මේක ප්‍රහාණය. හැබැයි අවසාන උත්තරේ වෙලා තියෙනවනේ මොකද්ද? ප්‍රහාණය වීම සිද්ධ වෙලා තියෙන්න ඕන. තමන්ගේ ලෝභ ද්වේෂ මෝහ නැති වෙලා තියෙන්න ඕන. අර කාමාසව භවාසව අවිජ්ජාසව නැති වෙලා තියෙන්න ඕන. දිට්ඨි විසුද්ධිය ඇති වෙලා තියෙන්න ඕන. චිත්ත විසුද්ධිය ඇති වෙලා තියෙන්න ඕන. පෙනුතුනේ ඒ විසුද්ධි ධර්මයන් හටගත්තට පස්සේ අපිට අපේ ආධ්‍යාත්මිකේ සූපත් කරගන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලයන් නිර්වාණ කියන්නේ බැඳීම් නැති අවස්ථාව. ඒකට බැඳීම් ලිහා ගන්න ක්‍රම තමයි පෙන්වන්නේ. බැඳීම් ලිහා ගන්න ක්‍රම තමයි මේ පෙන්වන්නේ. බැඳීම් නැති අවස්ථාව. ඉතින් බැඳීම් සමහර දේවල් දුරු කිරීමෙන් බැඳීම් නැති වෙනවා. සමහර දේවල් ලබා ගැනීමෙන් බැඳීම් නැති වෙනවා. ඒක මහ පුදුම දෙයක්. දැන් ඉඳලා හිටලා කාලෙකදී ඔන්න ඒ ඉරුඟු කරලක් හරි කන්න හිතුනහම එයාගේ ඇත්ත වශයෙන්ම බොහොම කාලෙකින් මම හොඳ තඹපු ඉරුඟු කරලක් කෑවේ නැහැ කියලා එයාගේ හිතේ බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීමක් ඇති වෙනවා. එයාට එයා කිසි මොහොතකදී ඔන්න ඉරුඟු තියෙන තරක නතර කරලා එයා ඉරුඟු කරලක් කෑවම පස්සේ ආ දැන් හරි. දැන් හරි. එහෙම ප්‍රහාණය කිරීම සිද්ධ වෙනවා. දැන් හැමදාම ගෙදරින් කාලා කාලා ඇති වුණාම ඔය පිට රටවල් වල නම් ගොඩාක් තියෙනවා. ලංකාවේ නම් ගොඩක් අඩුයි. අපි ගිහිල්ලා අද වෙන ප්‍රදේශයක හෝටලයකින් එහෙම කෑම කන්න. ඒකට අර ඒක ස්වභාවය නැති වෙලා ගිහිල්ලා ඉවරලා හරියට සහනයක් ලැබෙනවා. ඉතින් ඒ සරල පසුබිම් ඉතින් අපිට අවශ්‍ය කරන අර දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් වගේ දේවල් වලින් ගොඩනගා ගන්න තියෙන අනිකුත් ප්‍රහණය දැන් ඒව කරයි කියලා ඒවයින් ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ. ඒ දර්ශනයෙන් ප්‍රහාණය කරගත යුතු දේ ටික ඒකෙන්ම තමයි ප්‍රහාණය කරගන්න වෙන්නේ. වෙන ක්‍රමයේ වේදියක් ඒකට ඒ දෙව්වයි කියලා හරියන්නේ නැහැ. දැන් වැරදි දෙයක් ඒකට ඒ දෙව්වයි කියලා හරියන්නේ නැහැ. අපි හිතමු කෙනෙකුට මානසික අසහනයක් ඇති වෙනවා. එයා ඒකට යොදාගත්තොත් එහෙම සුරාපානය වගේ දේවල් මත් වර්ග පාවිච්චි කිරීම. එතකොට එයා ඒකට අවශ්‍ය කරන නිසි ක්‍රම වේදයේ දුව නෙමෙයි වැරදි ක්‍රම වේදයක් යොදලා ඒක වැඩි කරගත්තා වෙනවා. ආන්න ඒ නිසා තමයි ඒ නිසි තැන නිසි වේගය නිසි ආකාරයෙන් ගන්න ඕන. අර බාධක සහිත කඳු පල්ලම් පැදගෙන යන වාහනයක් එයා දන්නවා නිසි තැන නිසි ආකාරයේ නිසි වේගයේ නිසි හැසිරවීම කරන්න. එතකොට එයාගේ ජිප් එක එරෙන්නේ නැතුව පෙරලෙන්නේ නැතුව අනතුරකටපත් වෙන්නේ නැතුව ගිලෙන්නේ නැතුවදී එයා ලස්සනට ඒ බාධක ජයගෙන ඒ ජයග්‍රහණේ දක්වනවා. දැන් අපි දැකලා තියෙන ඔය වන යන් තුලින් ගංගාවල් හරහා ඒ මේ යන මහා මේ බාධක ජය ගන්න ඔය වාහන වලින් තියෙන තරඟ එහෙම තියෙනවා. ඒ වයින් ඇත්ත වශයෙන්ම අපිට මේ පෙන්වන්නේ අපේ ආධ්‍යාත්මික ස්වභාවය, අපේ ජීවිතේ ජය ගන්න තියෙන ක්‍රමවේදය. බලන්න මේ නිසි තැන නිසි ආකාරයේ ප්‍රයෝගයාත්මක කෙනා තමයි මේ බාධක ජයගෙන ඉස්සරහට යන්නේ. ඉතින් තමා සතුයි. එයා තමයි හොඳටම දන්නේ එයාගේ වාහනේ පැද්දෙන පැත්ත පවතින தত্ত্বය. දුරින් ඉන කෙනා නෙමෙයි ඒක දකින්නේ. ඒක තේරුම් අරගෙන තමයි තියෙන. ඒ නිසා තමයි හොඳ ආත්ම අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න ඕනේ. මේකට තමයි ඕන සිහිය. එහෙම නිකම්ම නිකම් මේ සිහිය කියලා එකක් අවදි කරගෙන ඉන්නවයි කියලා ගන්නෑ. තමන්ගේ ගැටලු තමන් දකින්න තැන තමයි සිහිය. ඒක පිරිසිදුව තියාගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. ගැටලුකාරී තත්වයක් තියෙන අවස්ථාව ඒ ගැටලුව ඒ ස්වභාවය දකින්න එක තමයි සිහිය. ප්‍රඥාව කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ඒ තියෙන ස්වභාවය, ඒක හැදිච්ච විදිය, ඒක සමුදේ වෙච්ච විදිය, ඒක Nirodhe දකින්න එක. ඒකට තමයි ප්‍රඥාවන්තකම කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ මේව විසඳ ගන්නට උවමනා කරන දැනුම් සම්භාරය ලැබීමට ඇති කැමැත්ත, ඒකට ඇති උනන්දු, ඒක නිවැරදි කර ගැනීමට තියෙන උනන්දු ඕනෑකම් ශ්‍රද්ධාව. එහෙම නැත්තම් අපිට ශ්‍රද්ධාවක් නැත්තම් කැමැත්තක් නැත්තම් කරගන්න බෑනේ. අපේ නිවැරදිතාවය අපි ඇති කර ගැනීම සඳහා අපි කැමැත්තක් තියෙන්න ඕන. දැන් සමහර අයට නිවන් දකින්න ඕන. නමුත් අනිත් පැත්තනොත් වෙන වෙන කැමැත්තක් තියෙනවා. එතකොට මේ දෙකම වෙන්න අමාරුයි. උදාහරණයක් වශයෙන් අපි හිතනවා මෙහෙ ඉඳලා එයාට ඇමරිකාවට පදිංචියට යන්න ඕන, ඕස්ට්‍රේලියාවට පදිංචියට යන්න ඕන කියලා කෙනෙකුට හිතෙනවා. එතකොට එහෙට යන්න කැමැත්තකුත් තියෙනවා, මෙහෙ බැඳීම් ටිකකුත් තියෙනවා. නෑ එහෙම අමල තාත්තලා ඉන්නෝනේ නේද? දුවල පුතාල පිට රටක අමල තාත්තලාට කියනවා මේ අම්මා තාත්තා ඔයා එන්න අපේ රටට. එතකොට කැමැති දුවල ළඟට ගිහිල්ලා ඉන්න කැමැති, පුතාල ළඟට ගිහිල්ලා ඉන්න කැමැති. මෙහෙදී සාධකයක් ඉදිරිපත් කරන මොකද? එතකොට ගිහි බලා ගන්න කවුද? ඒ යන්නත් ඕන, ගේ බලා ගන්නත් ඕන. මේ නිවන් දකින්න නැති අයගේ ප්‍රශ්නේ ඔන්න ඕක. තේරෙනනේ? නිවන් දකින්න නැති අයගේ ප්‍රශ්නේ ඔන්න ඕක. නිවන් දකින්නත් ඕන, ඒ ගේ බලා ගන්නත් ඕන. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් පහේගේ මේක අතහරින්නත් බෑ නිවන් දකින්න. එතකොට ඒ දුවාලට පුතාලට වෙන්නේ ඕස්ට්‍රේලියාව ලංකාවෙන් ගෙනල්ලා තියන්න, ඇමරිකාව ලංකාවෙන් ගෙනල්ලා තියන්න. එහෙම කරන්න බෑනේ. ඒ නිසා ඔය පුතජන බව තුළට ලෝකෝත්තර බව ගෙනල්ලා තියන්න බෑනේ. ආන්න ඒ නිසා අපිට ඒක මතක තීන්දුවක් එන්න ඕන. මේ රට අත්හරින්න ඕන, ඒ රටට යන්න ඕන. ලෞකිකත්වයේ අත්හරින්න ඕන, ලෝකෝත්තරත්වයට යන්න ඕන. ඉන්ද්‍රියන් අත්හරින්න ඕන, ඉන්ද්‍රියන් ඉක්මවන්න ඕන. පංච උපාදානස්කන්ධය අත්හරින්න ඕන, පංච උපාදානස්කන්ධයෙන් නිවෙන්න ඕන, නිදහස් වෙන්න ඕන කියලා. ඕන ඕකයි තියෙන්නේ. යන්නත් ඕන, මෙහි රකින්නත් ඕන. ඒ නිසා ඒක මතක තීන්දුවකට හදාගන්න, මම මේ රට දාලා යනවා කියලා, මේ ලෝකේ දාලා යනවා කියලා ඒක මතකව හදා ගන්න ඕන. නිවන් දකින්නවා. බලන්න ඒක මොන තරම් අභියෝගයක්ද කියලා. හොඳයි සාදු. අපි උත්සාහ කරන්නේ හුදෙක් සංවර යහපත් සතුටෙන් ඉන්න මිනිස්සෙක් නිර්මාණය කරන්නම නෙමෙයි නේද? ඊට වඩා එහා පරමාර්ථයක් තියෙනවා. ඒ තමයි මමත්වය දුරු කිරීම කියන කාරණය. සමහර අය හිතනවා මේ හැම දෙයකින්ම වැළකීලා මම මේ හොඳ කෙනෙක් වුණාම හරි කියලා. බෑ. ඒකට හැදෙනව හොඳ මමෙක්. නරක කෙනෙක් වුණාම නරක මමෙක් හැදෙනව, හොඳ කෙනෙක් වුණාම හොඳ මමෙක් හැදෙනව, හොඳ මමෙක් වුණාම යා දේවත්වයට ඉහළ ආත්මවලට සුගතියට පත් වෙනව. නරක මමෙක් වුණාම එයාව සතර අපායන් වලට දුගතියට යන. දැන් හොඳ මමෙකුත් නෙමෙයි නරක මමෙකුත් නෙමෙයි මම නොවන තැනට ආවහම එයා බැඳිලා කොහෙටවත් නැති නිසා, ආසව දුරු කරපු නිසා, ආශ්‍රය කරව දේවලුත් නැති නිසා, අරමුණක නැති නිසා එයා සසරින් නිදහස් වෙනවා. සසරින් නිදහස් වෙනවා කියන්නේ දුකින් නිදහස් වෙනවා. එතන ඇත්තෙන්ම සංසාරය කියලා එකක් නැහැ. නමුත් හදාගත්තාම සංසාරය කියලා එකක් තියෙනවා. ඒක මං කියන්නේ මේ ඔබට ඉඩමක් කියලා, ඔබට ගෙයක් කියලා එකක් නැහැ. ඒක තමයි ලෝක සත්‍ය. කිසිම මිනිස්සෙකුට ඉඩමක්, ගෙයක්, රටක් නැහැ. ඒක තමයි සත්‍ය. ඒක නෙමෙයිද සත්‍ය? ඒකයි සත්‍යය. නමුත් නැද්ද? හොඳට ඇඟට දැනෙන්න නැද්ද? තියෙනවා. රටක් තියෙනවා, ජාතියක් තියෙනවා, ආගමක් තියෙනවා, ඉඩමක් තියෙනවා, දැනෙන්න තියෙනවා. ඒ දැනෙන්න තියෙන එක තුල තියෙනවයි කියලා වේදනාවල් ටික නැද්ද? තියෙනවා කියන හේතුව නිසා ඇති වෙන වේදනාවල් නැද්ද? තියෙනවා. නමුත් සත්‍ය තමයි නැහැ. එහෙනම් ඉතින් මේ අවුරුදු මිලියන ගානක් තිස්සේ මිනිස්සු පහල වුණා. මේ මිනිස්සු හැමෝම හිතාගෙන හිටියේ මේක මගේ පළාත, මගේ රට, මගේ ඉඩම කියලා. දැන් මේ පන්සල් මේ පොළොව කොටස ගත්තාම මේක මගේ ඉඩමේ කියලා හිතාගෙන ලෝක ජනගහණයට වඩා කොටසක් මෙතනම නැතිලා තියෙනවා. ඉතින් එක්කෙනෙකුවත් උනාද මගේ? උනේ නෑ. මේක මගේ රටේ කියලා හිතාගෙන ලෝක ජනගහණයට වඩා පිටසක් නැති වුණා. ඒ තරම්. ඉතින් මේ මොකද්ද? එතකොට මේ මමයි කියලා හිතාගත්ත තැන ඒ මම කියන දුක්ඛ පීඩා දහයි මනෝකාය, මනෝ ශරීරය, කර්මජාවය, බලය උතන හැදෙනවා. හැදුනට පස්සේ ඉතින් ඒක මම තමයි විඳින්නේ. ඒක තමයි ස්වභාවය. බලනකොට මනෝමය. මනසින් ගොඩනගා ගන්න දේවල්, මනසින්ම හදා ගන්න දේවල්, මනස මුල් වෙලා තියෙනවා. මන නිර්මාණයේ මුල් වෙලා තියෙනවා. නිර්මාණයේ මුල් කරගෙන ඒක මනසට බැඳෙනවා. ඒ මනස අල්ල ගන්නවා. ඊට පස්සේ මනස අපිට ගැල බැඳි කරත්තය වගේ දුක් දෙනවා. නිකන් අර කරත්ත රෝධ වගේ කියලා කිව්වා. ඉතින් කරත්ත රෝධය කියලා කියන්නේ ඉතින් කරත්තනේ නේද? කරත්තේම ඉතින් රෝධ දෙක තමයි වලවල් වල වැටෙන්නේ. මඩ වගුරු වල එරෙන්නේ, ඒ එරෙන තැන වල වැටෙන වෙලාවල් වල අර ගෙලට හරි වේදනාවක්. මේ නිසා අපි ආධ්‍යාත්මයේ මේ හැමදේම ගිහිල්ලා දැම්මහම කිසිම ප්‍රශ්නයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. එකම විසඳුම පුපුරන රචින්නේ අතේ තියාගන්න නෑනේ. මොකද කරන්නේ? යංකු වික්කු දුක්ඛං තත්‍රතේ ඡන්දෝ පහතබ්බෝදි. මොකද්ද පුපුරන්නේ යන්නේ? තේරියා. වැඩි කරන්නේ. පුපුරන්න තියෙන දේවල් අල්ලගන්න ගියාම තමයි තණ්හාවේ ආනෙක පුපුරා යනකොට ඒකත් පුපුරා යනවා. තමනුත් ඒකින් තුවාල වෙනවා. දැන් පුපුරා යන දේ අතහැරියාම ඒක පුපුරලා යනවා, අපිට හානියක් නැහැ. මොකද අපි අතහැරපු නිසා. ඒ නිසා පුපුරන දේවල් අල්ලගෙන ඉන්න එපා. දැන් වේදනාව විඳිනවා නම් වේදනාව දෙන පුපුරන දේවල් අල්ලගත්තාම පුපුරන දේවල් අල්ලගන්න එපා. ලේසි නෑ. හරි අමාරු. මේ සද්ධර්මයේ දේශනා කරන්න අපි ලෑස්ති වෙනකොටත් මාර බලවේග ඇති වෙනවා. ඔබත් ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා ඒකාන අදිෂ්ඨානයම හිතට ගත්ත ගම ඒකත් බලපෑම ඇති වෙනවා. ඔය සමහර පිරිස් මට කියලා දෙනවා, හාමුදුරනේ මම හෙට එනවාමයි කියලා හිතුවොත් එන්න බැරි වෙනවා. එකෝ ඥාතියෙක් කියනවා, එක මොකක් හරි එකක් වෙනවා, එක වාහනේ කැඩෙනවා, ඒ මොකක් හරි එකක් වෙනවා කියනවා. මේ මාර බලවේග එහිමයි. අර මාරයා ඒක දකිනව දැක්ක ගමන් මේ ඉඩ දෙන්නේ නැහැ. දැන් මේක හරි අපි ලොකුවට මහ පිරිස් කැඳවල මහා ව්‍යාපෘතියක් ලෙස දේශනා කරන්න ලෑස්ති වෙන්න බලන්න. මිනිස්සු දකිනෝ මේක ව්‍යාපාරයක්, මේක විවිධ කෝණවලින් දකිනෝ, විවිධ නිග්‍රහශීලී පදනම් වලින් දකිනෝ. දැකලා මොනම හරි විදියකින් අවුලක් දානෝම තමයි. ඒක තමයි හැටි. ඒ කෙනෙක් නැති වුණු පිට කෙනෙක් හරි ඇවිල්ලා ඒක අවුල් කරනවා. ඉන්න අයට කුමාරයා ආවේශ වෙනවා. මොකද හේතුව සම්පූර්ණයෙන්ම මෙතන විරුද්ධයි. ඔබ දන්නේ නැති වුණාට ඔබේ මමත්වයේ විරුද්ධයි මේ සද්ධර්මයට. අර ඔබේ ප්‍රඥා මහිමයක් තියෙන නිසා මේක අහගෙන ඉන්නවා මිසක් නැත්තම් ඔබේ මමත්වයට මේ දේශකයා පරම හතුරේ. මමත්වය ඉන්න විදිය කොහොමද කියලා පෙන්වුවොත් එහෙම ඇත්ත වශයෙන්ම මට පේන්නේ මමත්වය නිකන් යකෙක් වගේ මාව දිහා බලාගෙන ඉන්නේ. මොකද හේතුව මමත්වයට විරුද්ධ කෙනා මම. ඒ මමත්වයේ අභිභව වුණත් මාර්යා කියනවා මට මාර්යා මැසේජ් එකක් යවුවා බහුගේ දවසේ නිවන් දකින්න ඌවමනාම අය විතරක් ඔබ නිවන් දැක්කුවාම ඇති අනිත් අය මගේ ඔබට අයිතියක් නැහැ බලහත්කාරයෙන් ගිහිල්ලා මිනිසුන්ට ඒ මෙව ආදීන වේ කියලා දෙල උන් නිවන් දක්කන්න අයිතියක් නැහැ කියලා මට තර්ජනයක් කෙරුවා. මං කල්පනා කරා ඇත්ත නේ නැහැ ඒකත් ඇත්ත. උන්ට මේපා වෙලා උන් කියනවා නම් නිවන් දකින්නම ඕන කියලා අන්න ඒගොල්ලන්ට නිවන් මඟ පෙන්නන්න අනිත් අයට මේ ටෝක්ස් දාලා අල්ලගන්න හිම නැහැ කියලා. ඔව් ඒ වගේ තර්ජනයක් ආවා. ඉතින් මම හිතාගෙන ඉන්නේ එහෙමයි. දෙඩිම වමනාවක් තියෙනවා නම් මට මේ මමත්වයේ මේ යුතුයි කියලා ඒ ඇයට සද්ධර්මයේ කියනවා අනිත් අයට නම් කියන්නේ. එතතම මො පොදු මානව අයිතියක් නේ තියෙන්නේ. අනිත් එක මම මේක මහා ලොකුවන බණ කිව්වයි කියලා මම මේ ඉන්න කෝටි 7-800ම නේද නිවන් දක්වන්නද බැහැනේ. ඒ ගැලවෙන්නම ඕනේ කියලා කියන කෙනාට ගැලවෙන්න අනුශාසනා කරනවා. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න. මොකද ඒක තේරුම. ඔය යහන්ින වචන රහට අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න. අනිත්‍යය අනිත්‍යානුපස්සී විහෙරතේ. ඒකයි ඒකේ තේරුම. මොකද? මොකද ඔකේ තේරුම? ඔය ඇති නිවන් දකින්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ඔය කාරණේ මොකද්ද කියලා බලන්න. ඒකට තමයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. අනිත්‍ය අනිත්‍යානුපස්සී විහෙරතේ. අනිත්‍ය අනිත්‍ය දකින්න. අපිට දැන් ඊළඟට දැන් මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒක විදර්ශනා කරන්නේ කල්පනා කරන්නේ විමසන්නේ සොයා බලන්නේ මොනවා හරි වචන තියෙන්නේ එක එක කෙනාට එක එක විදියට ඒක ගැළපීලා තේරෙනවා. මට ඒක තේරෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිද හාමුදුරුවනේ? ඒ කියන්නේ මේගොල්ලෝ බයිසිකල් පුරුදු වෙන්න එනෝ මට නම් තේරෙන්නේ නැහැ බයිසිකල් පදින්න ඔබ වහන්සේම පැදලා පෙන්නන්න. ඉතින් පොඩ්ඩක් පැදලා පෙන්නලා ඒ විදිහට තමයි පදින්නේ කිව්වහම ඒත් මට නිකන් බෑ බෑ වගේ ආයිත් ඔබ වහන්සේම පැදලා පෙන්නන්න. ඉතින් ආයි පැදලා පෙන්නුවම කියනවා වැටෙද්දන්නේ බයයි ඉතින් ඔබ වහන්සේම පදිලා. ඉතින් මට ලොකම දාපෙත්. ඉතින් ඒ නිසා මේ හරි ප්‍රශ්නයක් ඒක. ඔබ විදර්ශනාව තුළ ඒ ප්‍රගුණ වෙලා ප්‍රකට වෙලා ඔබට අවබෝධ වෙන දේ කවදාවත් කියන්න බෑ. ඒක හරියට අර බයිසිකලේ බැලන්ස් එක උගන්නනවා වගේ. බයිසිකලේ පදින හැටි උගන්නන්න පුළුවන් බැලන්ස් එක උගන්නන්න බෑනේ. දැන් පීන නැහැටි ඔබ ඕන තරම් දැකලා ඇති. ඈ පොත්වලින් දැකලත් ඇති මේ නාන තටාකවලත් දැකලා තියෙනවා මහමූදෙත් දැකලා තියෙනවා ඇලිත් දැක්කලා අයලේකගෙත් දැකලා තියෙනවා. ඉතින් දැකලා හොඳට ඔබට දැනුම තියෙනවා බලන්න ඔබ පැනලා. ඇත්ත වශයෙන්ම දැනුම තුල නෙමෙයි අර ප්‍රායෝගිකත්වය තුල සමබරතාවය තුල තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. නැත්තම් සරලයි බීනනවා කියන්නේ අත් දෙක කරකව කව 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 ඉස්සරහට කකුල් දෙක අහගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි. ඒකේ වැඩි කොටස තියෙන්නේ ප්‍රායෝගිකත්වයේ තුල. ඒ නිසා මේ දැනුම තුල තියෙන්නේ 95යි කිව්වොත් ඒත් නෙවැරදි. 95ක්ම තියෙන්නේ ප්‍රායෝගිකත්වයේ තුල. දැන් ඉන්නෝ යුනිවර්සිටි දක්වාම ඉගෙන ගත්තා ඉන්නෝ. වැඩක් කරන්න දෙන්න බලන්න. එයා ප්‍රායෝගිකව හැදිච්ච කෙනෙක් නෙවෙයි නම් වැඩක් කරන්න දුන්නාම අනා ගන්නවා. ඒක කරගන්න බෑ. සමහර මිනිස්සු ඉන්නේ එතේ දක්වාම ගිහිල්ලා නැහැ. හැබැයි මේ මහ පොළොවේ තුල පැවතිලා එයා හොඳට දන්නෝ ව්‍යාපාරය පිළිබඳව දන්නෝ ඒ කලමනාකාරීත්වය පිළිබඳව දන්නෝ මේ ප්‍රායෝගිකව මේ පොතෙන් නෙමේ දැන් පොතෙන් නෙමේ මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවේ ලොකුම කෝටිපති මිනිස්සු ටික නව ලෝක මුදලාලි වේවා ඔය ඉන්න සිද්ධාලේප මාත්‍ය වේවා ඔය වෙන්ඩෝල් ලංකාවේ ඔක වේවා ඔය ප්‍රායෝගිකවත් මේ මිනිස්සු ඉගෙන ගන්න වෙන්න පුළුවන් පසු කාලේනවා නමුත් මේ ඒ ප්‍රායෝගික දැනීම තුළ මේ මිනිස්සු ඒක සාර්ථකව ඉස්සරහට ගෙනියනවා ඒ නිසා ඇත්තෙම තියෙන දැනුමට වැඩි ඒ ප්‍රායෝගිකත්වය තමයි ඒ ප්‍රායෝගික සංවර්ධන වෙච්චයි ලෝකයේ දිහා නිහඬ ඇසකින් යථාර්ථවාදී ඇසකින් හැමින් සැරේ බලාගෙන හිටපු අය ඉන්නේ ඉගෙන ගත්තේ නැහැ. ඒගොල්ලෝ අභිධර්මය සූත්‍ර ඒව කියෙව්වෙත් නැති වෙන්න පුළුවන්. නමුත් හැමින් බලාගෙන හිටියා මනස දිහා ලෝකයේ දිහා පැවැත්ම දිහා ඇතිවීම දිහා නැතිවීම දිහා එයා බලාගෙන හිටියා. එයා තේරුම් ගත්තා ලෝකේ ස්වභාවය මේකයි කියලා. ප්‍රඥාවේ ආලෝකයේ වැටෙන්න වැටෙන්න මමත්වයේ අඳුර අවිද්‍යාවේ අඳුර දුර වෙනවා. මේ මමත්වයේ රැඳී සිටින්නේ අවිච්ඡා ආශ්‍රව නිසා. අවිද්‍යාව නිසා, අවිද්‍යා ආශ්‍රව නිසා විද්‍යාවේ ආලෝකයේ වැටෙන විට අන්ධකාරය පලා යනවා. ඒ කියන්නේ ඔබේ සිහිය වර්ධනය වෙන්න ඕන මමත්වයට ඉඩ නොතබා වර්ධනය වෙන්න ඕන. ඉතින් මා ප්‍රගුණ කරන කාලෙදී මම නිතරම බැලුවේ එහෙට මෙහෙට හැංගි 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 පනින මමත්වෙම තමයි අල්ලන්න බැලුවේ try කළේ. පස්සේ උහුම ගිහිල්ලා පස්සේ මමත්වය කල්පනා කළා මේ යකාගෙන් බේරෙන්න බෑ මාව අල්ලන්නයි හදන්නේ කියලා. මමත්වය මම වුණා. අන්නනේ ඔබ තේරුම් ගත්තද කියලා. මමත්වේ මම වුණා. ඒ කියන්නේ ඊළඟට මමත්වේම ෂේප් එකේ ආවා. එහෙනම් මාත් බනහන්න. හරි. මම්ම ධර්ම ගවේෂණය කරන්නත් දෙන්න. මම්ම වීරිය කරන්නම් කියලා ඒකට මමත්වේ සපෝට් කරන්න ආවා. දැන් එතකොට හොයන්න බෑනේ. තේරුණා නේද? දැන් අර මේ පක්ෂ විපක්ෂ වගේ තමයි. මේ පැත්තෙන් පරදිනෝ අර පැත්තෙන් ඉන්නෝ දැන් මේ පැත්තෙන් දැනගන්නෝ අර පැත්තෙන් FICD I මොකක්ද එකට ගෙන්නේ කියලා හිතෙනවා මේ පැත්තේ පරාදෙලා හිටපු ගමන් ඊට පස්සේ ඒක කියලා තියෙන හොඳම ක්‍රමය තමයි අනිත් පැක්ෂෙට පොඩි පිම්මක් දාන එක. දැන් ඒක පැක්ෂෙට ගියාපු ගමන් අර FCID එක එනවද? එන්නේ නැහැ. හැබැයි විපක්ෂී තියෙන අල්ලගෙන ගිහලා බුඩුවේ දානවා. තේරුණා නේද? ඕන ICT CID එකට ගෙනියනවා වගේ වැඩක් මේ ආධ්‍යාත්මය තුල සිද්ධ වෙනවා. අර මමත්වයේ ගත්තටක් ගාලා මගේ පැත්ත අරගෙන එතකොට වීර්ය එයා මාත් එක්කම සපෝට් වෙලා වීර්ය මාත් එක්ක මමත්වයත් එක්කම ඉන්නවා. දැන් මට හොයාගන්න බෑ. ඇයි? විමර්ශනයට ගන්න බෑනේ. එයා කාපේ පැත්තට ඇවිල්ලා නේද? දැන් මේ 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 පැත්තේ තමයි ඉන්නේ යා. අර පැත්තේ බැලුවට පේන්නේ නෑ. ඊට පස්සේ මටම හරි ප්‍රශ්නයක් මේ මමත්වේ හොයාගන්නව බෑ. හරි ප්‍රශ්නයක් දැන් මේ යකාගේ බුදිහාවකුත් නෑ. හොපෙන්නෙත් නෑ හොයාගන්න බෑ. ඉතින් මගේ කල්යාණ මිත්‍රත්වයට ගිහින් මම කිව්වා නිවන ගැන හොඳටම මට පැහැදිලි, හැමදේම මට පැහැදිලි, ගමම් මගත් මේක බව පැහැදිලි. නමුත් මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා මට මගේ මාව තාම මෙතනින් නිදහස්ුන්නේ නෑ. හැබැයි මනස දිහා බැලුවාම කිසිම දෙයක් නෑ. මොකද මිනිහා මගේ පැත්තට ඇවිල්ලා. දැන් මේ ඉස්සරහ හිටපු එක්කෙනා මේ පැත්තට ආවම මට පේනවද? පේන්නේ නෑනේ. මිනිහත් ඇවිල්ලා පිටිපස්සෙන් හැංගිලා. ඊට පස්සේ බැලුවාම පස්සේ බලනකොට බණ අහන කෙනා මම වෙලා, වීරිය කරන කෙනා මම වෙලා, විදර්ශනා කරන කෙනාම මම වෙලා. කියුවා ඔය මමත්වේ හැංගිලා ඉන්නේ ඔබේ විදර්ශනාව තුළ. ඔය වීරිය වැඩි නිසාම ඒ වීරිය ඇස්සේ ඇවිල්ලා වීරිය මේ ධර්මයේ ආශ්‍රවයක් බවට පරිවර්තනය වෙලා සංඛාරයක් බවට පරිවර්තනය වෙලා ඒකස්සේ ඉන්නේ ඔයා කියලා මට පෙන්වුවා. ඔය මමත්වය බැලුවා බලනකොටම ඇත්ත. මේ ලෝකේ කරපු ඕන මිනිස්සේ කරපු වැඩක් මටද කළ හැකි කියන ඒ වීරියත් තුළ, ඒ උත්සාහය තුළ, ඒ බණ ඇසීම තුළ, ඒ විදර්ශනාව තුළම මේ අකාවිල්ල හැංගිලා බලන බැල බලන කොහොම හරි ඒ වෙලෙම ඉතින් අල්ලගත්තා. ඒ අල්ල ගන්නකොටම තමයි යකා අවසාන පොයින්ට් එක ගත්තම අල්ලගත්ත නේද කියලා සුස් වෙලා අතුරුදහන් වෙලා ගියා. සංවේගයට පත් වෙලා අතුරුදහන් වෙලා ගියා. හැබැයි එදායින් පස්සේ ආවේ නැහැ. ඈතින් ඉඳන් ඉතින් වෙන වෙන අයගේ ළඟ ඉන්න මාරියෝ ඉතින් කුපිත වෙන ගතියක් නම් එහෙම මේ තියෙනවා. නමුත් අපේ ආදයත් ඇතුළට ඒ මාරය නම් එන්නේ නෑ. ඉතින් පිට මාරියෝ එක එක දේවල් ඇති වෙනව නැති වෙන ස්වභාවල් පවතිනවා. නමුත් මේ එහෙම එන්නේ නැන්නේ. ඒ මාරය එන්නේ. මේක තමයි ස්වභාවය පෙන්වතුනේ. මේක මහා පුදුම දෙයක්. බුදු කෙනෙක් බලන්න මේ රාජ කුමාරයෙක්ව හිටියනම් එහෙම වෙන්නේ නැති දේවල් මේ බුදු පදවිය ලැබලා මේ දේශනා කරන්න ගියාට පස්සේ මිනිසුන්ගෙන් ලෝකයාගෙන් ඒ හැමදේම ආවේ. ඒකට හේතුව තමයි පින්නතුනේ මේක මහා ලෝකෙට විරුද්ධ වැඩක්. ලෝක සම්මතයට විරුද්ධ වැඩක්. පුජ්‍යල මමත්වයට විරුද්ධ වැඩක්. දැන් පුජ්‍යල සාපේක්ෂිතතාවයක් මම මුල් දාලා ඉවර වෙලා මිනිස්සුන් කැමති දේම, මිනිස්සුන්ගේ බව වරුණාමම, මිනිස්සුන්ගේ මේ කැමැත්තම හඳුනගෙන ඒ ලයික් එකට දෙයක් අපි මෙහි සපයනවනම් සසරත් කැමති මේකට, මිනිස්සුනුත් මේකට කැමති, මමත්වයත් මේකට කැමති. තේරුණානේ? මේ ධර්මය අහන්න ඉන්නේ බොහොම ටික පිරිසයි. ඇයි? තිශයින්ම මමත්වයේ යම් තිබ්බට ඒ මමත්වයේ පීඩාවක්, ඒ මමත්වයේ මම දුරු කර යුතුයි කියන වීරිය තියෙන අය පමණයි. කිසි කෙනෙක් මේ ධර්මය අහන්නේ නැහැ පිණුතුයි. කිසි කෙනෙක් කියන්නේ නැහැ. කිසි කෙනෙක් කියන්නේ නැහැ. ඒ දුර්ලභ පිරිසක් කියන්නේ සසර ඇවිදලා 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 හති වැටිලා ඒ යන්න තරන්න නැහැ කියලා තේරුම් ගත්ත පිරිස. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න සසර දුක බව තේරෙනවා. සසරෙන් නික්මිය යුතු බව තේරෙනවා. ප්‍රඥාව අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න සසර කුඩා දේද සැප බව සැප ලෙස හැඟෙනවා. කුඩා දේද ලොකු වටිනාකමක් දෙනවා. කුඩා දේ වෙනුවෙන්ද මිනිසුන් අතහැර යන්නේ, රණ්ඩු සරුවල් කරගන්නවා, යුද වැද ගන්නවා, නඩු හබ කියා ගන්නවා, ආරවුල් හට ගන්නවා. මේ කුඩා දේවල් වෙනුවේ. ඒ කියන්නේ අපිට බස් එකේදී දැක ගන්න පුළුවන් 750 වෙනුවෙන්නේ ලොකු ප්‍රශ්න ඇද ගන්න මිනිස්සු. ඒක තමයි ස්වභාවය. එතකොට සියල්ල අතහැරීම කියන තැනට යන්න කොච්චර කාලයක් යයිද මිනිස්සුන්ට? මේක සුවිශේෂයෙන්ම දැනුමට එහා ගිය දර්ශනය. මේක ආගම නෙමේ, දර්ශනය. මේක තේරෙන්නේ ඒක කාලයත් එක්ක විශ්වීය ස්වභාවයක් හැටියට කෙනෙකුට හැඟෙන දෙයක්, දැනෙන දෙයක්. එනිසා අවබෝධ කර ගැනීමක් මහා පුදුමයක්. අවබෝධ කරගත්තාම හිතෙනවා මම මේක අවබෝධ කරගත්තේ කොහොමද කියලා තවන්ට පුදුම හිතෙනවා. මෙච්චර මේ දහමද්ද මම අවබෝධ කරගත්තේ කියලා. ඊට පස්සේ දේශනා කරන මට හිතෙනවා මේකද මම මේ දේශනා කරේ, මොනතරම් අමාරු දෙයක්ද මේක. එහෙම හිතෙන පිනතුනේ. දැන් ඒකනේ ඔය මේ පැත්තට හිත යොමු කරපු නැති අය බණ අහපු ගමම මොකද්ද කියන්නේ? අපිට තේරෙන්නේ නැ මොනවද කියන්නේ. මෙලොව සංසාරේදී මට නම් තේරෙන්නේ හරියට හරි. ඒ අපේක්ෂාව එසේ කිව්වයි කියන එකෙන් අදහස් වෙන්නේ එයාගේ දුර්වලකම මිසක් ධර්මයේ දුර්වලතාවය නෙමෙයි. එයාගේ දුර්වලකම මිසක් ධර්මයේ දුර්වලතාවය නෙමෙයි. ඒ කියන්නේ සමහරලාට නේද ගොඩාක් වටින දෙයක් තියෙනවා. ආ ගන්න දෑ ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? හා ඕ අපිට හිතන්නවත් බෑ. අපිට හිතන්න බෑ. ඔලිම්පික් පදක්කමක් ගැන අපි විග්‍රහයක් කරනවා දිගට දිගට දිගට. මොකද කියන්නේ කටේ? ආපෝ මේ නාගේ ආච්චිලා කොහෙද ඔය ඔලිම්පික් පදක්කම් ගන්නේ? ඔහොපෝ ඔක ගැන හිතන්නත් බෑ. දැන් අපි මේ මැරෙන්න කිට්ටුයි. ආන්නේ වගේ දෙයක් තමයි මේ ලෝකේ තියෙන ඉහෙළම විග්‍රහයක් කතා කරනකොට සමහර අය කියන්නේ ආපෝ ඔක ගැන අපිට තේරෙන්නේ නැහැ. ඔක ගැන හිතන්නවත් බෑ. අපි ඕක ගැන හිතන්න පුරුදු වෙලක් නැහැ. මොනවා හරි ඔය ගිනස් වාර්තාවක් හරි තියන්න හිතන කෙනෙකුට ඉතින් එහෙමවත් හිතනවා නම් ගොඩාක් දේවල් පුළුවන් නේ. වාර්තා තියෙනවා නේ. ඇස් අරගෙන ඉඳලා වාර්තා තියෙනවා සතියක්. ඇස් පියාගෙන ඉඳලා තියෙනවා. ජයලේ ඉඳලා ඉඳගෙන තියෙනවා. සුමාන දෙකක් එක දිගට නාල වාර්තා තියෙනවා. වාර්තා තියෙනවා මේ එක දිගට මේ මේ කෑම කාලා වාර්තා තියෙන හරි බුදු වෙන කරන්නේ ඈ තනිය අකුලෙන් හිටගෙන ඉඳලා වාර්තා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඔබේ භාග්‍යයයි තියෙන්නේ අර කිව්වා වගේ මාර්යා තර්ජනාත්මක මැසේජ් එකක් කෙව්වා විශේෂයෙන් මේකට උනන්දු නැති අය කරන්න බෑ. ඒගොල්ලන්ට ඒක උනන්දුවම ඇති වෙලා ස්වභාවයෙන්ම තේරුම් ගිහිල්ලා හැමතැනම දුවලා තෙම්පරාදු වෙලා මෙතනත් ඇවිල්ලා ඒක අනිවාර්යයෙන්මම තේරුම් ගත යුතුයි කියලා එන කෙනෙකුටම ධර්මයේ කියන්න ඊට වැඩිය වැඩියව කියන්න කියොත් එහෙම මම උඹේ අඬප්පන්නවා කියලා මාරයා මැසේජ් එකක් කියුවා. මොකද ඒව කරන්න කියොත් මාරයා අවිශ්වෙනවා. අරක සාධාරණයි කිව්වා. ජීවිත කැපවීමෙන්ම ස්වාමීනි මට පිහිටවන්න සරණයි අනේ ස්වාමීනි පිහිට වෙන්න කියලා කියන කෙනෙකුට දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒකද සාධාරණයි. ඊට වැඩිය මගේ ඉන්න ළමයි ඇති කරන්න එපා. මාර්යාගේ දරුවනේ ඔක්කොම. දෙවියන් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මාර්යා. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි තියෙන්නේ, මාර්යාගේ කැමැත්ත ලෝකේ තියෙන්නේ. බුදුදහමේ එකට මතක් කරේ මාරය කියලා, වෙනත් ආගම් මේව මතක් කරේ දෙවියන් කියලා. ඒකනේ මාරයටයි සියල්ල. මේ සියල්ලම මාරයටයි කියලා බුදුදහම මතක් කළේ. එතකොට වෙනත් ආගම් වල දෙවියන් කියන්නේ, බුදුදහමේ මාරය කියන්නේ දෙන්නම එක්කෙනෙක්. මාරයටයි සියල්ලයි. ඒ මාරය තමයි උපද්දවන්නේ, මාරය තමයි පවත්වන්නේ, මාරය තමයි නැති කරන්නේ. පුදුම දෙයක් ඒක. මේ කතා කරනෝ වගේ දෙයක් තමයි. මේ මාරය ඇවිල්ලා එවැනි ආමන්ත්‍රණයක් කරනෝ වගේ මානසික ලක්ෂණයකින් පෙන්වන දෙයක්. ඒක නිසා තමයි බුදුදහමේ කියලා ඒ තැන් තැන්වල කියලා තියෙන්නේ මාරය ඇවිල්ලා මේ වගේ අදහසක් පළ කළා. මාරයා මෙසේ ප්‍රකාශ කළා. මාරයා මෙහිම අතුරුදහන් වුණා. ඒ වගේ කතන්දර කියන්නේ ඒකයි. මේ මාරයා වගේ එකක් තියෙනෝ පණිවිඩ දෙන. ඒක මහා පුදුම දෙයක්. ඒක පුජ්‍යලයක් නෙමෙයි. නමුත් ඒක මාර ධර්මතාවයක ස්වභාවයක්. ඒක මේ ලෝක ධර්මතාවයක ස්වභාවයක්. ඒ විශ්වීය ලක්ෂණයක තිබෙන ස්වභාව ආමන්ත්‍රණයක්. ඒක මේ පුදුමාකාර දෙයක්. මාරය එක එක විදිහට කතා කරා. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න යද්දි මාරය නිරන්තරයෙන්ම ඇවිල්ලා කතා කළාද නේද? කතා කළා. මේ ඉන්න මුළු ලෝකයේ ලෝකාධිපත්‍ය රජ වෙන්න පුළුවන් වාට ඇයි මේ බුදු වෙන්නේ? නෑ මට ලෝකාධිපත්‍ය රජකම ඕනේ. ඕනේ නේ. මාරේ ඇවිල්ලා මටත් ඔය වගේ කිව්වනේ කාලේ. ආඩ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන් ඕනේ නෑ ඊවට. ඒ රතන හාමුදුරුව වගේ කෙනෙක් වෙන්න පුළුවන්නේ නැහැ. පුළුවන් වෙන මගේ සෝබිත හාමුදුරුව හඳුන්නෝ ඉතින් රතන හාමුදුරුව සම්බන්ධ කරගෙන මක් හරි කරගන්න තිබ්බා. මම ඉතින් කොයි එකටද කියලා බලන්න එක දවසක් පාර්ලිමේන්තුව නිකම් බලන්න ගියා. ගිහිල්ලා බලන්න හරි කම්මැලි. ඇයි දවසෙම නිකන් ඉන්නේ බෑ? අරගොල්ලෝ මේ කුණුහරුප කියන ඒවා අහගෙන ඉන්නවට ඩබල් මීනින් ඒවා කියනවා. නිකන් අල්ලාප සල්ලාප කතා කරනවා විතරේ සත පහක වැඩක් නෑ. කිසි වැඩක් නෑ. එළියේ ඉන්න ජනාධිපතිට හරි අගමැතිට හරි ඕන දේවල් කරෙන්නේ අරග ඇතුලේ සත්ත පහක වැඩක් නෑ. කාලේ නාස්ති කරන මට හිතුන මේ වගේ කාලකන්ටි ටිකත් ඇතුලේ ඉන්නේ කියලා. හැබැයි කැමරේල නම් බොහොම හොඳ අපරාධ කියන්නේ පාර්ලිමේන්තු ඇතුලේ ඕන විදියට තියෙනවා. පොල් සම්බෝලේ බඳයි ඉඳලා සුපිරිම தත්ත්වය දක්වාම තියෙනවා. මයි රුපියල් 5ට තියෙනවා. ඒක වැඩි වුණේ නැහැ. හැමදේම වැඩි වුණාට බජට් එකෙන් ඒක වැඩි වෙන්නේ නැහැ කවදාවත්. ඒ කාලේ රුපියල් 5යි කියන්නේ 1970 ගණන් වල 60 ගණන් වල අද කාලේ රුපියල් 500ක් විතර 1000ක් විතර. ඒ කාලේ දවසක මිනිස්සෙගේ වැටුප්ප රුපියලයි. එහෙම නැත්තම් 2යි. ඒ වගේ කාලවල රුපියල් 5 දැන් මේ ඒක වැඩි වුණේ නැහැ බජට් එකේ. ඒ දිගටම ඒ විදිහට පහටම තියෙනවා. හරි ෂෝ දිගට යනවා. ඉතින් ඒ වගේ මේ මට ඒක අදහස නැතුව ගියා. හොස් ගාලා ආපු මේ කියන්නේ මේ ඡන්දෙල්ල පොරබදලා නෙමෙයි මාව නිකන් සිය කැමැත්තෙන් අරගෙන ගිහිල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීගමත් තියෙනවා කැබිනට් ඇමතිගමත් තියෙනවා මේක අරගෙන මේකට වෙලා ඉන්න කිව්වත් අනේ බෑ ඔయిత වඩා හොඳයි පන්සලට වෙලා ටිකක් නිදාගන්න කියලා හිතෙන මට්ටමටම තිත්තයි. ඕන්නේ එදා ඒ තරම් අමාරුයි මට ඒතර ජීර්ණ වෙන්නේ. දැන් අපේ ඔය හෙල්ලාවල මේ දානන්ද හඳුරු ඔය සෝබිත හඳුරු ඒ දවස්වල හිටියා. මේ අපේ උඩේ ධම්මාලෝක හඳුරු ඉතින් මම බැලුවා උඩේ ඉඳගෙන කොහොමද ඒගොල්ලෝ ඉන්නේ. මේම නිදි මරනෝ අනිත් පැත්තට වේවනේ නිදා ගන්නවා. ආයි ඩෙස් එකේ ඔළුව ගාගෙන නිදා ගන්නවා. අනේ මන් දන්නේ ඒ වාරේ එනකන් හරි මොනවා හරි ඉතින් ඔහි කතන්දර ටික අහගෙන ඉන්න ඕන. නැත්තම් ඒකටත් හරි ඒවනේ තියෙන අර වාර්තා නොකළොත් එහෙම තුන් පාරක්ද කොහෙද පාර්ලිමේන්තු අවස්ථාව ආගෙන තුනොත් ඒ කැන්සල් කරනවා අර කපනවා දීමනා කපනවා නොයිකුත් දේවල් තියෙනවා ඒක ඇතුලේ නීති. ඔව් හැමදෙරුණ්ඩත් හරි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අර මිනිස්සු කොහොම හරි බඩ තියාගෙන ගිහිල්ලා පුදියගෙන ඉඳලා යනවා ටික වෙලාවක්. ඉතින් පව් ඉතින් අසරණයි. මේ ඉතින් ඒ නිසා ඇත්තෙන්ම මේ ඕනේ නැහැ. ඒ වගේ ඔබේ ඔබටත් මායя මතක් කරන සමහර අය ඔබට රැවටෙනවා, අහුවෙනවා. සමහර අය ඔබෙන් බේරෙනවා. සමහර අය ලොකු පීඩනයක් ඇති වුණාට පස්සේ ඒක නැති කරගන්නකම් විතරක් මේ හිතෙන් පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මායя කියනවා, "ආ දැන් හරිනේ මනස. දැන් ඉතින් ආයේ කාලා බීලා එන්ජොයි කරගෙන ඉන්න." ආයි කාලයක් ගිහිල්ලා ඔන්න මොකක් හරි එකක් වෙලා මේ නරක වෙච්ච ගමන් ඔන්න ආයි එන පොඩ්ඩක් ආය අහනවා ආයි පොඩ්ඩ සූපත් වුණාම යනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට සූපත්කම ඕන යන්තමට. එදා වේල කට්ටියනේ. එහෙම එදා වේල වෙන්න බෑ. මෙතන මේ භවයේ දුක විතරක් නෙමෙයි ඔබ සංසිඳවන්න හදන්නේ. වටිනා මනුෂ්‍යාත්මය උපයෝගී කරගෙන ඔබ සංසාරෙම දුක නැති කරන්න ඕන කියන අදිෂ්ඨානය තියෙන්න ඕන. එහෙම නැතුව මේ ආන්තම් පැවැත්ම සඳහා ජීවත් වීමට සඳහා මනස හදා ගන්න නෙමෙයි ඔබ සංසාරෙම දුක් නොසන තැන මෙතනයි මේ මනුෂ්‍යාත්මය කියන අදිෂ්ඨානය ඔබට තියෙන්න ඕන. මේ මමත්වය අභිභව කටයුතු කරන්නට නම් එහෙමනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.